You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි අද දවසේදීත් එහෙමනම් සූදානම් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය තුළින් ලෝකයේ අලුත්ම තතුවිත්ති පිළිබඳව කතාබහ කරන්න ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල් ආයුබෝවන්. අපි මේ බ්‍රෙක්සිට් එක පිළිබඳව සමස්ත ලෝකයේම තාමත් විශාල වශයෙන් කතාබහ වෙමින් තියෙන නිසා ඒකේ මේ වෙනකොට අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු අපි යාවත් කාලීන කරගෙන අප්ඩේට් කරගෙන යමු. පසුගිය සතියේදී මේ ගෙවිලගේ සතියේදී අපිට අහන්නට ලැබුණා බ්‍රෙක්සිට් සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නැවත වතාවක් ඡන්දයක් පවත්වනවා කියලා. දැන් අවසාන වශයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේකේ මේ යෝජනාවලිය දිගින් දිගටම පරාජයට පත්වෙන නිසා කන්සර්වේටිව් පක්ෂය, කියන්නේ පාලක පක්ෂයත්, කම්කරු පක්ෂය, විපක්ෂයත් එකට එකතු වෙලා යම් පොදු තීරණයකට එන්න සූදානමක් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මොනවද මේ සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් අපිට මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
ඔව් දිලක්ෂ, ඇත්ත මේක ඇත්තටම අලුත්ම ප්‍රවණතාවය. මොකද තෙරේසා මේ මෙච්චර කල් ඇය උත්සාහ කරේ තමන්ගේ පක්ෂයේ සමාජිකයන්ගේ සහාය ලබාගෙන ඇයගේ බ්‍රෙක්සිට් යෝජනාවට ඒ අවශ්‍ය සහාය ලබා ගන්න. නමුත් ඒක දැන් හතර පාරක් ඒ ඇයගේ යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච නිසා දැන් ඇය අලුත් වැඩපිළිවෙලක් පටන් ගන්න තියෙනවා. ඒ තමයි විපක්ෂ නායක ජෙරමි කෝබින්ගේ සහාය අරගෙන විපක්ෂයේ ලේබර් පක්ෂයේ සමාජිකයන්ගේ ඡන්ද වලින් මේ බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කරගන්න. ඉතින් ඒ අනුව කටයුතු කිරීම තමයි මේ සතිය ආරම්භ වුණේ. ඒ ආරම්භ වීමත් සමග ඇයගේ පක්ෂයේ සමහර සමාජිකයන් ඇය සමග උරණ වෙලා මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රෙක්සිට් එකට, එහෙම නැත්නම් මේ යුරෝපා සංගමෙන් ඉවත් වීම ඉක්මනින් කළ යුතුයි කියන ඇයගේ පක්ෂයේ ඒ දක්ෂිණාංශික කොටස් මේ වෙනකොට ඇයගෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේ අර්බුදය විසඳනවට වඩා තවත් උග්‍ර අතට හැරිලා තියෙනවා.
ඒත් එක්කම අමල් අපිට තවත් කාරණා දෙකක් පිළිබඳව අවධානයට ලක් කරන්න පුළුවන් මේ සිදුවීම් දාමේදී. දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්ගෙන් වෙන්වෙන්න උත්සාහ කරන මේ උත්සාහයේදී අවසාන දිනය පිළිබඳව යම් කතාවක් මීට කලින් නැති වුණා. මුලින් තිබුණේ මාර්තු මාසේ 29, ඊට පස්සේ පාර්ලිමේන්තුව තුළදීම සිදු කරගත්ත ඡන්ද විමසීමක් තුළදී මේ වෙන්වීමේ දිනය, අවසාන දිනය දීර්ඝ කරගන්න ලැබුවා අප්‍රේල් මාසේ 12 දක්වා. ඊට අමතරව මේ මාසේ යුරෝපා සංගමේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. දැන් එතකොට ඊට කලින් බ්‍රිතාන්‍යයට මේ වෙන්වීම සිද්ධ කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද මේ සම්බන්ධවත් යම් දෙගිඩියාවක් තියෙනවා නේද?
ඔව් දිලක්ෂ, ඇත්තටම දැන් මේ කාල සීමාව සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් මතුවලා තියෙනවා. මොකද හරියටම ලබන සිකුරාදාට කලින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වන්නට බැරි වුණොත් ඊට පස්සේ මේ මාසේ 22 වෙනකොට යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට නියමිතයි. එතකොට 12 වෙනකොට බ්‍රිතාන්‍ය ඉවත් වුණේ නැත්නම් යුරෝපා සංගමෙන් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඒ අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කර ගැනීමේ ඒ මැතිවරණය පවත්වන්නට සිද්ධ වීම මේක ඇත්තටම එක්තරා විදිහක විහිළුවක් බවට පත් වෙනවා. ඉතින් තෙරේසා මේ ඉතාමත්ම දැඩි ප්‍රශ්නයකට මේ අවස්ථාවේ මුහුණ දීලා තියෙන්නේ. ඉතින් යුරෝපා සංගමයේ පැත්තෙන් ඔවුන් විශ්වාස කරනවා මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමේ ඒ කාලසටහන තව දීර්ඝ කරලා බ්‍රිතාන්‍යයට තව දීර්ඝ කාලයක් ලබා දෙන්න මේ කාරණාව ඉෂ්ට කරන්න. දැනට වතුර තියෙන තත්ත්වය අනුව බ්‍රිතාන්‍යයට මේ යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්ත කෙටි කාලයකින් අවසන් කරන්න බැරි වෙයි කියන තැනට කටයුතු සලස්සලා තියෙනවා.
අපි මීළඟට මේ ඉන්දීය මහමැතිවරණය පිළිබඳවත් අවධානය යොමු කරමු. අපි දන්නවා අප්‍රේල් මාසයේ 11 වෙනකොට මැතිවරණයේ මූලික කටයුතු ආරම්භ වීමට නියමිතයි. ප්‍රාන්ත වශයෙන් මේක මාසයක පමණ කාලයක් දිගින් දිගටම ඇදී යන ඡන්ද ක්‍රියාදාමයක් ඉන්දියාවේ පවතින්නේ. මේ ඡන්දයට සමාජ ජාල මාධ්‍ය සහ ඇප් මගින් ක්‍රියාත්මක වන දුරකථන සේවා කොහොමද බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. දැන් අපි දන්නවා අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ පසුගිය පැවති මැතිවරණවලදී Facebook මාධ්‍ය ජාලය විශාල කාර්යභාරයක් ඉටු කළා මේ ඡන්ද කැම්පේන් එක, ඡන්ද ප්‍රවර්ධන කටයුතු සඳහා. මේ තත්ත්වය WhatsApp මාධ්‍ය තුළින් ඉන්දීය ඡන්දයට බලපානවා කියලායි අපිට ආරංචි ලැබෙමින් පවතින්නේ. අමල්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ?
ඔව්, ඇත්තටම දිලුක්ෂ, මෙතන ඉන්දියාවේ ප්‍රශ්න වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරලා ඒ ඡන්ද ප්‍රවර්ධන කටයුතු කිරීම පමණක් නෙමෙයි, මේ සමාජ ජාල ඔස්සේ බොරු ප්‍රවෘත්ති නැත්නම් මේ ෆේක් නිවුස් කියන එක පැතිරවීම තමයි මෙතන මතභේදයට තුඩු වෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොරු ප්‍රචාර, ඒ වගේම මඩ ප්‍රචාර වගේ දේවල්, අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම, ඒවා වැළැක්වීම සඳහා මේ සතියේදී වත්සප් ආරම්භ කළා. විශ්වාස කරන්න බැරි කරුණු වත්සප් හරහා ප්‍රචාරය වෙනවා නම් ඒවා පිළිබඳව රිපෝට් කරන්න වෙනම හොට්ලයින් එකක් වත්සප් ආරම්භ කළා. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒ ඔවුන්ගේ සමාජ ජාලයේ පැතිරෙන අසත්‍ය තොරතුරු ඒවා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ෆේස්බුක් සමාගම තමයි වත්සප් එකත් අයිති. ඉතින් ෆේස්බුක් එකත් මීට සමගාමීව මේ වගේ වැඩපිළිවෙලක් මේ සතියම දියත් කරලා තියෙනවා. මේ වෙනකොට ඔවුන් සිය ගණනක් මේ ෆේස්බුක් පිටු ඉවත් කරලා තියෙනවා. ඉන්දියාවේ මැතිවරණයට බලපෑම් කරන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරන ඒ ෆේස්බුක් පිටු. ඒ එක්කම YouTube සමාගමත්, දැන් මේ YouTube සමාගම අයිති වෙන්නේ Google ජාලයට. ඔවුනුත් මේ විදිහට ඉන්දියා මැතිවරණය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. YouTube හරහා යම් කිසි කෙනෙක් ඉන්දියාවේ මැතිවරණයට බලපෑමක් කරන්නට උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට YouTube එක දැන් ක්‍රියාමාර්ග අරගෙන දෙනවා. මේ සඳහා ඉන්දියාවේ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් ඔවුන්ගේ සේවයට ලබාගෙන ඒ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ කටයුත්ත දැන් දියත් වෙලා තියෙනවා. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වෙනවා යම් කෙනෙක් මේ YouTube ජාලය තුළින් මැතිවරණයට බලපෑමක් කරන උත්සාහ කරනවා නම් ඒක අවම කිරීමටත්. ඉතින් සියලුම සමාජ ජනමාධ්‍ය ජාලා ඔස්සේ වැරදි තොරතුරු, එහෙම නැත්නම් බොරු ප්‍රචාර, මඩ ප්‍රචාර, ඒවා වැළැක්වීම සඳහා මේ විදිහට පියවර ගත්තයි කියලා මේ සමාජ ජාලා සියල්ලම ප්‍රකාශයට පත් කරේ. ඇත්තටම ඉන්දියාවේ මැතිවරණයේ ඒ පළවෙනි වටය ආරම්භ වීමට සතියකට විතර කාලයක් තිබියදී.
ඔව්, දැන් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවෙත් කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් තොරතුරු ඔබට දැනගැනීම වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. අද අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් වුණා මේ වෙනකොට ෆේස්බුක් මාධ්‍ය ජාලය සඳහා ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කරන්නට යන අලුත් නීති. විශේෂයෙන්ම මේ වෙනකොට ඔස්ට්‍රේලියානු රජයේ තීරණයක් අරගෙනමින් තියෙනවා, කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. ෆේස්බුක් මාධ්‍ය ජාලය තුළින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව සජීව විකාශන කටයුතු සිදු කරන අවස්ථාවලදී ඒවා වහාම ඒ මාධ්‍යාලයෙන් ඉවත් කරන්නට කටයුතු නොකරන ෆේස්බුක් මාධ්‍යාලයේ එක්සිකියුටිව්ස්ලට විධායක නිලධාරීන්ට සිර දඬුවම් පැමිණවිය හැකි ආකාරයේ මේ සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් ක්‍රියාත්මක වන ඔස්ට්‍රේලියාවේ මේ විදුලි සංදේශන නීති වෙනස් කරලීම සඳහා, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි මේ මැයි මාසයේදී. ඉතින් ඒ සඳහාත් විශාල ජනතා අවධානයක් තියෙන කාලවකවානුවක ෆේස්බුක් මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් රජයේ අවධානය තවදුරටත් යොමු වෙනවා. වෙනත් පැත්තකින් විදේශ සමාගම් මුදල් ආයෝජනය කළා ව්‍යාජ ගිණුම් මගින් ව්‍යාජ ඡන්ද ප්‍රචාරණ කටයුතු මේ රටේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විදේශීය ආයතනවලට මුදල් ලබා දීලා ඒ හරහා ෆේස්බුක් මගින් ඡන්ද ප්‍රචාරණ කටයුතු වහාම නවතා දැමීමේ සූදානමක් ඔස්ට්‍රේලියානු රජයේ තියෙනවා. මේ වෙනකොට ෆේස්බුක් ආයතනයේ ප්‍රතිපත්ති සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ කටයුතු භාරව සිටින්නේ මියා ගාලික් කියන තැනැත්තිය. ඉතින් ඇයට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කළ තියෙනවා රජයේ මේ වෙනකොට. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ මහමැතිවරණයේ තියෙන කාලෙදිත් මේ ෆේස්බුක් මාධ්‍ය ජාලය පිළිබඳව වඩාත් අවධානයට ලක් වේවි මේ දැන් ඇති වෙමින් යන වාතාවරණය නිසා. ඡන්ද ගැන මැතිවරණ ගැන කතාබහ කරද්දී තවත් රටක් පිළිබඳව අපිට කතාබහ කරන්න පුළුවන්. තායිලන්තයේ මැතිවරණය පැවැත්වුණා, ප්‍රතිඵල එමින් තියෙන්නේ. මේ වෙනකොට ලැබෙන ප්‍රතිඵලවලට අනුව කවුරු දිනයිද කියන ප්‍රශ්නය පිළිබඳව තමයි ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මොකද තායිලන්තයේ පැවතියේ හමුදා ජුන්ටාවක්, හමුදා පාලනයක්. මේ පාලනය බිඳවැටෙයිද නැද්ද, ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට රටේ ආයිද, මේ ගැන තමයි අවධානය තියෙන්නේ. ලැබෙන ප්‍රතිඵලවලට අනුව මොනවද අපිට වාර්තා වෙන්නේ අමල්?
ඔව් දිලුෂ, ඇත්තටම දැන් තායිලන්තේ මැතිවරණේ පවත්වලා, නමුත් ඒකේ අවසාන වටේ ප්‍රතිඵල තවම ලැබිලා නැහැ. මැයි මාසේ 9 වෙනිදා වෙනකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කොයි පක්ෂයේද ආණ්ඩුවක් පිහිටන්නට හැකියාව තියෙන්නේ කියලා. දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල වල හැටියට පෙනියන්නේ කිසිම පක්ෂයකට තනියම ආණ්ඩුවක් පිහිටවීමට බලය ලැබිලා නැtei කියලා. මේ නිසා පක්ෂ කීපයක් එකතු වෙලා සභාග රජයක් පිහිටවීමට තමයි ඔවුන්ට සිද්ධ වෙන්නේ. ඉතින් මේ සභාග රජයක් කොයි ආකාරයෙන්ද පිහිටවෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට පක්ෂ අතර ලොකු තරඟයක් ඇති වෙලා තියෙනවා. දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල අනුව පාලක ජුන්ටාවට පක්ෂපාත ප්‍රචාරත් කියන පක්ෂය ඔවුන් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන තව ආසන 126යි රජයක් පිහිටවීම සඳහා. නමුත් විපක්ෂයේ කණ්ඩායම් වලට තව ආසන 376ක් එකතු කරගන්න සිද්ධ වෙනවා ආණ්ඩුවක් පිටන්න අවශ්‍ය නම්. ඉතින් මේ විදිහට බලපුවහම දැනට අගමැති හැටියට සිටින චනෝචා එහෙම නැත්නම් මීට කලින් 2014 රටේ බලය අල්ලාගත්තු ඒ හමුදා නායකයා ඔහුට සිවිල් නායකයෙක් හැටියට ආණ්ඩුවක් පිටමිට තියෙන හැකියාව වැඩි. අවසාන ප්‍රතිඵලය මැයි 9 වෙනිදා ප්‍රකාශයට පත් වුණාට පස්සෙ තමයි අපිට හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ කාටද වැඩි ශක්තියක් තියෙන්නේ මේ ආණ්ඩුවක් පිටවීමට. නමුත් දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල අනුව නම් චනෝචා ඉන්න අග්‍රාමාත්‍යවරයාටම ඒ කටයුත්ත කිරීමට හැකියාව ලැබෙන බවයි පෙනියන්නේ. මිලිටරි ජුන්ටාව 2014 රටේ බලය අල්ලාගත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර ආණ්ඩුවක් අධිකර ගන්නට ඒ අවකාශ නොතිබුණ නිසා කියන කාරණාව නිසා. ඇත්තටම වෙලා තියෙන්නේ තිබුණටත් වඩා බෙදී ගිය පාර්ලිමේන්තුවක් තමයි දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල අනුව පෙනියන්නේ. ඉතින් මේ අනුව තායිලන්තයේ දේශපාලන අස්ථාවර භාවය තවදුරටත් පවතී කියන කාරණාව තමයි අපිට කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ මැයි මාසේ 9 වෙනිදා.
අපිට අලුත් තොරතුරක් වාර්තා වෙනවා මේ ඔස්ට්‍රේලියාවට ටිකක් ආසන්න රටකින් බ්‍රූනයි රාජ්‍යෙන්. ඉන්දුනීසියාව ආසන්නයේ පවතින කුඩා රාජ්‍යයක් මේක, මුස්ලිම් පසුබිමක් සහිත රාජ්‍යයක්. මේ සමලිංගිකත්වයේ වෙනුවෙන් අලුත් නීති ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනවා කියලා, විශේෂයෙන්ම මේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් මරණ දණ්ඩනය පනවන්නට සූදානමක් තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අමල්, මොකක්ද මේ හදිසියේ බ්‍රූනයි රාජ්‍යයේ මේ තීරණයට හේතුව සහ ලෝකයේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුවන්නේ?
දිලක්ෂ, මෙතන එකට හේතු වෙලා තිබුණේ රටේ පාලකයා, එහෙම නැත්නම් අපි කියන මේ සුල්තාන්වරයා, ඔහු ප්‍රකාශ කළ තිබුණා රට මීට වඩා දැන තිබුණට වඩා බොහොම දැඩි ඉස්ලාම් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන රටක් බවට පත්වන්නට ඕන. ඔවුන් තවදුරටත් ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක කරන සෞදි අරාබියාව හා සමානව දැඩි ලෙස ෂරියා නීතිය ක්‍රියාත්මක කරන රටක් බවට පත්වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි ඔවුන් මේ සමලිංගිකයන්ව සම්බන්ධයෙන් ඒ අලුත් ඒ නීති ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ. මෙතන ඇත්තටම වඩාත් ලෝක අවධානය යොමුනේ මේ මරණ දණ්ඩ නියම කිරීම පමණක්ම නෙමෙයි, ඒ මරණ දණ්ඩනේ නියම කරන්නේ කොහොමද කියන ආකාරය. මෙතනදී පුද්ගලයන් ගල් ගසා මරන්න තමයි ඔවුන් තීන්දු කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙන්න ඇත්තටම ලෝකේ බොහෝ රටවල්වල මේක දැඩි විවේචනයට ලක් වුණා පමණක් නෙවෙයි, මේ සම්බන්ධයෙන් බ්‍රුනා රාජ්‍යයට බලපෑම් කරන්නට ඕනේ කියලා බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් කියා සිටියා. බ්‍රුනායි රාජ්‍යයට අයිතිය තියෙන ලෝකයේ ප්‍රසිද්ධ හෝටල් වගේ දේවල්, එහෙම නැත්නම් ඔවුන්ගේ ගුවන් සේවය, මේවා වර්ජනය කරන්නට ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි දිරිදුක්ෂ මේක ලොකු ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වුණේ.
දැන් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවෙත් විශාල විරෝධයක් තියෙනවා. ඔබ දන්නවා බ්‍රූනායි ගුවන් සේවයේ බ්‍රූනායි එයාලයින් එක සම්බන්ධව මේ වෙනකොට ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. බොහෝ ඔස්ට්‍රේලියානුවන් මේ බ්‍රූනායි ගුවන් සේවය යොදා ගන්නවා යුරෝපා සංචාර සඳහා. බොහෝ දෙනෙක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල හරහා විරෝධතා ඇති කරලා තියෙනවා මාදුටුවා. බ්‍රූනායි එයාවේසක බ්‍රූනායි ගුවන් සේවයට විරෝධතාව දක්වන්න එහි ගමන් කිරීමෙන් වැළකින්න කියලා. ඉතින් බ්‍රූනායි රාජ්‍යයේ මේ තීරණය සම්බන්ධවත් ඔස්ට්‍රේලියානු ජන සමාජය තුළත් අවධානයක් තියෙනවා. මේ ළඟට මම කතා බහ කරන්න කැමති ඉතියෝපියානු ගුවන් අනතුරු පිළිබඳව. මගින් 157 දිනකට මරු කැඳවමින් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානය අනතුරට ලක් වුණා. ඊට කලින් ඉන්දුනීසියානු ලයන් එයාර් සමාගමට අයත් යානයක් අනතුරට ලක් වුණා, ඒකත් බෝයිං 737 මැක්ස් 8. ඉතින් මේ ගුවන් යානය අපි ආසිර කිරීම ලෝකයේ බොහෝ රටවල් වල නවතා දැමුවා. දැන් මේ පිළිබඳව අපි පසුගිය සතියේදී අවසාන වතාවට කතා බහ කළේ අනතුරට හේතුව හොයාගත්තයි කියලා මේ සම්බන්ධව පත් කරන ලද විමර්ශන කණ්ඩායම් මගින්. එහිදී හෙළිවුණේ නියමුව ගුවන් යානාව යන් ආනතියකින් ඉහළට අරගන්න කොට ඒ ආනතිය සම්බන්ධව යම් කිසි ගැටලුවක් ඇති වෙනවා ඔටෝ පයිලට්. ඒ අනුව ඔටෝ පයිලට් හිතනවා මේ යානය වැරදි ගුවන්ගත වෙන ආනතිය, ඒ නිසා මේක පල්ලෙහාට ගන්න ඕනේ කියලා. ඔටෝ පයිලට් අවසාන වශයෙන් ජයග්‍රහණය හිමි වෙනවා. ඒ අනුව යානය කඩා වැටෙනවා. මේක තමයි ප්‍රතිඵලයේ විදිහට හොයාගත්තේ. දැන් ඊට පස්සේ ඉතියෝපියානු ගුවන් සමාගම් මගින් මේ කඩා වැටුණු ගුවන් යානයේ නියමුව හරියට ගුවන් යානය ගුවන්ගත කරලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්ුත් පරීක්ෂණයක් කළා. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණා. මොනවද එහි කියවෙන්නේ?
මේදී ඔවුන් කියා සිටියේ ඔවුන්ට තිබෙන දත්ත අනුව ගුවන් නියමුවන් තමන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් සිද්ධ කරා ඔවුන් නොයෙකුත් අවස්ථාවලදී බෝයිං සමාගම ඔවුන්ට ලබා දුන්නු ඒ උපදෙස් හරියාකාරයට ක්‍රියාත්මක කරා. නමුත් මේ ගුවන් නියමුවන්ට ගුවන් යානයේ පාලනය නැවත තමන්ගේ අතට ලබා ගැනීමට නොහැකි වුණයි කියලා. ඉතින් බොහොම පැහැදිලිවම මේ පරීක්ෂණ මේ මූලික වාර්තාවෙන් කියන්නේ මෙතන නියමුවන්ගේ කිසි වරද්දක් නැහැ. නමුත් මේ ගුවන් යානයේ ඒ ස්වයංක්‍රීය පාලක පද්ධතියේ දෝෂයක් නිසා තමයි මේ ගුවන් අනතුර සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ එක්කම මේ අතුරු වාර්තාවේ සඳහන් වෙනවා බෝයිං සමාගමෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ වර්ගයේ ගුවන් යාන නැවත ගුවන්ගත කිරීමට ප්‍රථමයෙන් මේ ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතිය පිළිබඳ නැවත සොයා බලලා මේ අක්‍රිය වීමට හේතුව මොකක්ද කියලා ප්‍රකාශයට පත් කරන්නටයි කියලා. ඒ එක්කම ඇමරිකාවේ ෆෙඩරල් ඒවියේෂන් ඔතොරිටි එහෙම නැත්නම් මේ ගුවන් යානය ගුවන්ගත කිරීමට සුදුසුයි කියලා ඒ සහතිකය ලබා දුන්නු ඒ ආයතනය සම්බන්ධයෙනුත් යම්කිසි පරීක්ෂණයක් කරන්නටයි කියලා. කොහොමද මෙවැනි දෝෂ සහිත ගුවන් යානය ගුවන්ගත වීමට ඔවුන් ඉඩකඩ සැලැස්සුවේ කියලා.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා ලෝකයේ තත්විතී සමාලෝචනයට. මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට ආයුබෝවන්. අපි ලබන සිකුරාදා හමුවෙමු.
ආයුබෝවන් දිරුසි.
Enjoy more stories in your language by visiting sbs.com.au.